ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපුරුදු ලෙසින් අදත් අපි එහෙමනම් සූදානම් ලෝකයේ තතුවිත්ති පිළිබඳව කතාබහ කරන්න ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය. මේ සාකච්ඡාවට සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. සුබෝදාසනක් ආයුබෝවන් අමල්. අපි යුක්‍රේනයේ පිළිබඳව සහ රුසියාව සමග ඇති වෙලා තියෙන මේ ගැටලුව පිළිබඳව මේ යුදමය තත්ත්වය පිළිබඳවනි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මේ සතිය වෙනකොට කාරණා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන්. රුසියානු ප්‍රහාර හමුවේ අවධානමකට ලක් වෙලා තියෙන යුක්‍රේන සාමාන්‍ය ජනජීවිතය පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් රුසියාව සහ යුක්‍රේනයේ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙනවා මේ සටන් තත්ත්වය සමතේකට පත් කර ගැනීම උදෙසා. ඒ විතරක් නෙමෙයි, සම්බාධක පිළිබඳව සාකච්ඡා කරද්දී ඇමරිකාව ඇතුළු ලෝකයේ බලවත් රාජ්‍ය විසින් රුසියාවට සම්බාධක පැනවුවා වගේම රුසියාවෙනුත් ඇමරිකාවට යම් තහංචි පනවලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙන්නේ. මේවා තමයි මේ ප්‍රමුඛතා ලයිස්තුවේ තියෙන්නේ මේ යුක්‍රේන රුසියා යුද්ධය පිළිබඳව කතා බහ කරද්දී. අපි සවිස්තරාත්මකව තොරතුරු කතා බහ කිරීම ආරම්භ කරමු. අමල්, අපි පටන් ගමුද මේ අර මේ වෙනකොට දැඩි ලෙසින් කතා බහට ලක් වෙලා තියෙන අර රඟහලකට ප්‍රහාරයක් එල්ල කරලා ඇතන සෑහෙන ජන ජීවිතවලට ආපදාවක් සිදුවලා තියෙනවා කියලා යුක්‍රේනයේ කියද්දී රුසියාව මේක ප්‍රතික්ෂේප කරනවා. මොකක්ද මේ තත්වය? එතනින් කතාව පටන් ගමුද?
ඔදිවිලක්ෂ, ඇත්තටම මේක මරියපොල් කියන නගරේ රඟහලකට ප්‍රහාරයක් එල්ල කළා කියලා තමයි චෝදනාවක් තියෙන්නේ. මේ රඟහලේ 1000කට අධික සාමාන්‍ය ජනතාවක් ඔවුන් මේ රඟහලේ රැකවරණය ලබාගෙන හිටියයි කියලයි වාර්තා වෙන්නේ. බෝම්බ හෙලන අවස්ථාවේදී ඒ බෝම්බ වලින් වේරීම සඳහා මේ විදිහට සාමාන්‍ය ජනතාව ඉන්න රඟහලට හිතාමතාම ප්‍රහාරයක් එල්ල කළා කියලා තමයි යුක්‍රේනයේ චෝදනා කළේ. නමුත් රුසියාව මේ වෙනකොට ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළා. ඔවුන් කියන්නේ යුක්‍රේන අන්තවාදීන් කණ්ඩායමක් විසින් මේ රඟහල බෝම්බ සවි කරලා ඒකෙන් පුපුරව හැරියයි කියලා. ඉතින් මෙතනදී ජීවිතක්ෂර පත්වෙච්ච සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වෙලා නැහැ. පරස්පර විරෝධී සංඛ්‍යා ලේඛන තමයි ලැබිලා තියෙන්නේ. නමුත් මේ මරියපොල් කියන ඒ නගරෙන් මේ වෙනකොට 30,000ක විතර ජනතාවක් ඒ ප්‍රදේශයෙන් දැන් ඉවත් වෙලා තියෙනවායි කියලා වාර්තා වෙනවා මේ බෝම්බ සිද්ධියත් එක්කලා. ඉතින් එතනදී ප්‍රකාශ වෙලා තියෙනවා නගරෙන් 80%ක් විතර ගෙවල් සහ ගොඩනැගිලි මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා. ඒ නිසා තමයි සෑහෙන පිරිසක් මේ අවස්ථාවේදී ඒ නගරෙන් ඉවත් වෙලා තියෙන්නේ කියලා. ඊට අමතරව දිල්දුක්ෂි, තව පාසලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණයි කියලත් වාර්තා වෙලා තියෙනවා. කාකීව් කියන නගරේ එතන මේ පාසලට එල්ල වෙච්ච ප්‍රහාරය හේතුවෙන් 21 ජීවිතක්ෂයට පත් වෙලා තව 25 විතර තුවාල ලැබුවයි කියලත් යුක්‍රේනයේ වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ බොහොම වාර්තා යුක්‍රේනයේ මේ විදිහට කිව්වට බොහෝ අවස්ථාවලදී රුසියාව විසින් මේව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් ප්‍රතිචෝදනා එල්ල කරලා තියෙනවා. මේ සමහර ඒ බොහෝ බෝම්බ ප්‍රහාර ඒවා ඇත්තටම යුක්‍රේන ජාතිකයන් යුක්‍රේන අන්තවාදීන් විසින්ම සිදු කරපු ඒවායි කියලා. ඉතින් පරස්පර වාර්තා ලැබෙනවා. නමුත් කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවට සෑහෙන හානියක් වෙච්ච බව තහවුරු කරන්න පුළුවන්.
අමල්, මේ සතියේදී තවත් ප්‍රමුඛයෙන්ම කතා බහ වුණු කාරණාවක් තමයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කෙලින්ම රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට චෝදනාවක් එල්ල කරන ඔහු යුද අපරාධකාරයෙක් කියලා. මේක සමස්ත ලෝකයේම ප්‍රධානම ප්‍රවෘත්ති සිරස්තලයක් බවට පත් වුණා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මේ ආකල්පය සහ ප්‍රකාශය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි.
ලක්ෂ, මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා කෙලින්ම පුටින් ජනාධිපතිවරයා යුදාපරාධකරුවෙක් හැටියට ප්‍රකාශ කරන්නේ මේ දිගින් දිගටම යුක්‍රේනයේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන ඒ බෝම්බ ප්‍රහාර එල්ල කරනවායි කියන චෝදනාව මත. ඊට අමතරව ජෝ බයිඩන් මේ ප්‍රකාශයත් එක්කලා ඔහු තවත් පියවරක් ඉදිරියට තියලා මේ වෙනකොට චීන ජනාධිපති ෂී ජින්පින් සමගත් සාකච්ඡාවක් කිරීමට නිමේසයි අද දිනය තුළදී. ඉතින් ඒ සාකච්ඡාවේදී චීනයටත් බලපෑම් කරනවායි කියලා වාර්තා වෙනවා. රුසියාව සම්බන්ධයෙන් යම්කිසි විදිහකට රුසියාවට යුද ආධාර ලබා දුන්නොත් දැනට පනවා තියෙන සම්බාධක ඒවා චීනයට විරුද්ධවත් පනවන්න පුළුවන් කියන අනතුරු ඇඟීමත් කළා තියෙනවා. ඉතින් මේ වෙනකොට බයිඩන් ජනාධිපතිවරයා බොහොම පෞද්ගලිකවම පුටින් ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන ඒ ජාත්‍යන්තර රාජතාන්ත්‍රික මට්ටමේ ඒ වෙනම මෙහෙයුමක් දියත් කළා තියෙනවා. පුටින් ජනාධිපතිවරයා මේ වෙනකොට මේ යුද අපරාධ සම්බන්ධයෙන් ඍජුවම වග කියන්න ඕනේ කියන පදනම මත ඔහුට විරුද්ධව ජාත්‍යන්තර මතයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා.
ඊට අමතරව රුසියාවත් යුක්‍රේනයත් අතර මේ වෙනකොට හතරවෙනි සාකච්ඡාවට පැවැත්වෙමින් තියෙනවා විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දෙරටේම. එහි අලුත්ම තත්ත්වය මොකද්ද?
ඔව්, මෙතනදී මේ සාකච්ඡාවලදී දිල්රුක්ෂි සාමාන්‍ය ජනතාවට යුද කලාපවලින් ඉවත් වීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම තමයි අරමුණ වෙලා තිබුණේ. නමුත් පහුගිය සාකච්ඡා වටවලදී එතරම් සුබ ප්‍රතිඵලයක් නොලැබිච්ච නිසා මේ වටේදීත් ලොකු බලාපොරොත්තුවක් නැහැ මේ සාකච්ඡා සාර්ථකව නිම වෙයි කියලා. නමුත් මේ වෙනකොට යුක්‍රේන ඉල්ලීමක් කළ තියෙනවා තුර්කියෙන් යුද මුක්ත කලාප පිළිබඳ යම්කිසි සහතිකයක් වගකීමක් අපි කියන මේ ගැරන්ටියක් ලබා දීමට තුන්වන පාර්ශ්වයක් හැටියට තුර්කියට මැදිහත් වෙන්නයි කියලා. නමුත් මේ සාකච්ඡාවල සුබ ප්‍රතිඵලයක් ලැබෙයි කියන ඒ අදහස යුක්‍රේනය හෝ රුසියාව මේ වෙනකොට ඒ වගේ විශ්වාසයක් පළ කරලා නැහැ.
අපි දන්නවනේ දැන් රෝකේ බටහිර බලවතුන් රුසියාවට එරෙහිව නොයෙකුත් ආකාරයේ ආර්ථික සම්බාධක පැනෙව්වා. ඒ වගේම පුටින් ජනාධිපතිවරයාට සහ ඔහු වටා සිටින ඔහුගේ ආරක්ෂක මණ්ඩලයට, අමාත්‍යවරුන්ට, දැවැන්තපෙළේ ව්‍යාපාරිකයින්ට මේ වගේ නොයෙකුත් ආකාරයෙන් සම්බාධක පැනෙව්වා බටහිර බලවතුන් ඔස්ට්‍රේලියාවද ඇතුළුව. දැන් පුටින් අනිත් අතට ඇමරිකානු ජනාධිපති සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සම්බාධක පනවනවා, තහංචි පනවනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න කැමතියි.
ඔව්, මෙතනදී දිරුක්ෂි රුසියාව කියා සිටින්නේ මේ ඔවුනතර එකට එක කිරීමක් හැටියට ජෝ බයිඩන් ජනාධිපතිවරයාත් ඒකම කැනඩාවේ ජස්ටින් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයාටත් විරුද්ධව ඔවුන් යම් කිසි තහංචියක් පනවලා තියෙනවා කියලා. මේ තහංචිය තමයි ඔවුනට රුසියාවට ඇතුල් වීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ තහනම් ලයිස්තුවේ තවත් බොහොම දෙනෙක් ඉන්නවා, විශේෂයෙන්ම ඇමරිකාවේ ආරක්ෂක ලේකම්වරයා, ඒකම CIA සංවිධානයේ ප්‍රධානියා. අන්න මේ විදිහට ඇමරිකාවේ ඉහළ පෙළ නිලධාරීන් පිරිසක් මේ විදිහට නම් කළා තියෙනවා ඔවුන්ට රුසියාවට එහෙම තහනම් කළා. ඉතින් මේ පිළිබඳ ලොකුවට ඇමරිකාව සලකන්නේ නැහැ. ඉතින් මෙතනදී ධවල මන්දිරයේ ප්‍රකාශ කළා තියෙන්නේ කිසිම ඇමරිකානු නිලධාරියෙක්, ඒකම රාජතාන්ත්‍රික නිලධාරියෙක් රුසියාවට ගමන් කිරීමට හෝ රුසියාවේ විවේක ගැනීමට, එහෙම නැත්නම් සංචාරකයෙක් හැටියට රුසියාවට ගමන් කිරීමට ඔවුන්ගේ අදහසක් නැති නිසා මේක නිෂ්ඵල කාර්යක්, එහෙම නැත්නම් මේකේ කිසිම පළක් ඇති දෙයක් නෙවෙයි කියලා තමයි ඔවුන් මේක ඒ විදිහට තමයි ඔවුන් මේක ප්‍රතික්ෂේප කළා තියෙන්නේ.
ලෝකේ තවත් ප්‍රමුඛතම අවධානයක් යොමු වුණු ප්‍රවෘත්තියක් බවට පත්වලා තිබුණා ජුලියන් අසාන්ජ්ගේ ඇපැල පිළිබඳව. ඔබ දන්නවා ජුලියන් අසාන්ජ් මේ වෙනකොට බ්‍රිතාන්‍යයේ අත්අඩංගුවට පත් වෙලා ඒ සිරමැදිරියේ සිටින්නේ. ඔහු චෝදනා 18ක් ඔහු වෙනුවෙන් ගොනු වෙලා තියෙනවා. අපි මේ සම්බන්ධව මීට කලින් කතා බහ කරලා තියෙනවා. ඇමරිකාවේ රාජ්‍ය රහස් තමන්ගේ විකිලීක්ස් අන්තර්ජාල මාධ්‍ය හරහා හෙළිදරව් කිරීම කියන කාරණාව මූලික කරගෙන දැන් අසාන්ජ් ඒකට ඇපැලක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සම්බන්ධ වන තීන්දුව පිළිබඳව අපිට යම් වාර්තාවක් දැනගන්නට ලැබුණ මේ සතියේ. මා කැමති සවිස්තරාත්මක ඒ සම්බන්ධව ඔබෙන් තොරතුරු විග්‍රහයක් අමල් මීළඟට.
ඔව්, දිරුක්ෂ, මේ වෙනකොට ජුලියන් අසාන්ජ් ගොනු කරපු ඇපල බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරා. මෙතනදී ජුලියන් අසාන්ජ් ප්‍රකාශ කරේ ඔහුව ඇමරිකාවට පිටමන් කරොත් ඇමරිකාවේදී ඔහුව අවුරුදු 175ක විතර කාලයකට හිරේට නියම වන්නටත් පුළුවන්. ඒකම ඔහුව තනි කරලා අපි කියන මේ සොලිටරි කන්ෆයින්මන්ට් එකට යොමු කරන්නට පුළුවන් කියලා එවැනි විදිහට ක්‍රූර ලෙස ඔහුට සලකනට ඉඩ තියෙන නිසා ඔහුව ඇමරිකාවට යවන්න එපා කියලා තමයි ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ඉල්ලීම කරේ. නමුත් බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුවරුන් දෙදෙනෙක් මේ වෙනකොට තීන්දු කළා තියෙනවා. ඇමරිකාව ලබා දුන්නු යම්කිසි ප්‍රතිඥාවක් අනුව ඇමරිකාව මේ වෙනකොට උසාවියට දන්වලා තියෙනවා කියලා ඔහුට කුරිරු ලෙස සලකන්නේ නැත. ඇමරිකාවේ අධිකරණ පද්ධතිය තුළ ඔහුට මානුෂීය ලෙස සලකනවයි කියන ඒ ලබා දුන්නු ප්‍රතිඥාව පිළි අරගෙන බ්‍රිතාන්‍ය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළා තියෙනවා. ඔහුට තමන්ව බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාවට යවන්න ඒ අරගෙන තියෙන තීන්දුව වෙනස් කිරීමට හෝ ඒ තීන්දුව අභියෝගයකට ලක් කිරීමට බ්‍රිතාන්‍ය උසාවියක ඉඩක් නැහැ කියලා. ඉතින් මේක ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුවක් නිසා මින් එහාට තමන්ගේ නඩුව ඉදිරියට ගෙනියන්න බ්‍රිතාන්‍ය තුල ඉදිරියට ගෙනියන්න හැකියාවක් නැහැ. ඉතින් මේ ලබා දුන්නු තීන්දුව අනුව ජුලියන් අසාන්ජ් ඉදිරියේදී ඇමරිකාවට පිටමන් කිරීමේ කටයුත්ත සිද්ධ වීමට නියමිතයි.
දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නියැලුණා. විශේෂයෙන්ම මේ ණය ආධාර ලබා ගැනීම උදෙස යම් කිසි ගිවිසුමකටත් එළඹුණා ඩොලර් බිලියනයක ආධාර මුදල් ලබා ගැනීම සඳහා ක්‍රෙඩිට් ලයින් එකක් ඕපන් වුණා කියලා කිව්වා. මේ දැන් මේ ණය දීම හරහා මොනවද සිද්ධ වෙන්නේ? අපි දන්නවා රටක් තව රටකට ණය දෙන්නේ නිකන් නෙමේ, විශේෂයෙන්ම මොකක් හරි යම් පරමාර්ථ තියෙනවා ණය ලබා දෙන රට තුලත්. අපි කැමති ඉන්දියාව පැත්තෙන් මේ කතාව පිළිබඳව විග්‍රහයක් කරගන්න. ඉන්දියාවේ අභිලාෂ වෙන්නේ මොනවද? මොනවද ඉන්දියාව ශ්‍රී ලංකාවට පනවපු කොන්දේසි?
ඔව් දිලක්ෂ, මෙතන මූලික වශයෙන්ම ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙනකොට මේවායේ දැන් වෙළඳ කටයුතු සම්බන්ධයෙන් බොහොම ඍජුවම කොන්දේසි තියෙනවා. ඒවා තමයි මේ ඩොලර් මිලියන 1000, එහෙම නැත්නම් ඩොලර් බිලියන 1 මේ ණය ආධාරයෙන් ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන් බොහෝ වෙලාවට ඉන්දියාවේ නිෂ්පාදිත ආහාර හා ඖෂධ වර්ග. ඒවයි මේ මුදලෙන් 75% වියදම් කරන්න වෙන්නේ ඒවා ඉන්දියාවෙන්ම ලබා ගන්නට. ඊට අමතරව දිලුක්ෂි, මේ ණය ගනුදෙනුවත් එක්කලා ඉන්දියාව දේශපාලන ඉල්ලීම් කිහිපයකුත් කොන්දේසි කිහිපයකුත් පනවලා තියෙනවා. ඒවා ඍජුවම මේ ගනුදෙනුවට යටත් නොවුනට මේ ගනුදෙනුව සිද්ධ වෙන්න කලින්ම ඒ කරුණු කාරණා වුණ ඉෂ්ට කරගෙන තිබුණා. විශේෂයෙන්ම ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ඇති කරගන්න යෝජනා කළ තියෙන පුනර්ජනනීය විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති කිහිපයක්, සූර්ය බලයත් ඒ වගේම හුලං පාවිච්චි කරලා විදුලිය උත්පාදනය කරන එවැනි ව්‍යාපෘතිත් ඒවා ලංකාවේ ඉක්මන් කරන, විශේෂයෙන් මන්නාරම ප්‍රදේශයේත් ඒ එක්කම සාම්පූර් සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි බලාගාරයක් ඇති කරන්න ඒ ව්‍යාපෘති ඉක්මන් කිරීමේ වැඩපිළිවෙලක් ගැනත් එකඟතාවයක් ඇතිව තමයි මේ ණය ආධාර ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ දේශපාලනික වශයෙන් විශේෂයෙන්ම 13 සංශෝධනීය බලගැන්වීම, නැගෙනහිර උතුරු නැගෙනහිර ප්‍රදේශවල පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙනුත් යම් කිසි කතිකාවක් ඇති වුණයි කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම පළාත් සභා ඡන්දය ඉක්මනින්ම පැවැත්වීමේ කටයුත්ත පිළිබඳවත් ශ්‍රී ලංකාවට යම් කිසි බලපෑමක් කළයි කියලා තන එවැනි මැතිවරණයක් පවත්වනවායි කියන එකඟතාවයේ මත තමයි මේ විදිහට ඉන්දියාව මේ ණය ආධාරය ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව ඉන්දියා ධීවරයෙන් සම්බන්ධිනුත් ශ්‍රී ලංකාව මීට වඩා නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරනවායි කියන පදනම මත තමයි මේ අවස්ථාවේදී මේ ආධාර ණය මුදල ලබා දීලා තියෙන්නේ. මොකද ශ්‍රී ලංකාවට ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙලාවක ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතාමත්ම පල්ලෙහා මට්ටමකට වැටිලා විශේෂයෙන්ම අත්‍යවශ්‍ය දේවල් ලබා ගන්න බැරි අවස්ථාවක මෙවැදී මුහුණ පාලා තියෙන වෙලාවක තමයි ඉන්දියාව මේ විදිහට මේ කොන්දේසි මාලාවක් පනවලා තියෙන්නේ. නමුත් මේ කොන්දේසි නිල වශයෙන් ප්‍රකාශ නොවුනට මේ ගනුදෙනුව අස්සම් කරන බ්‍රහස්පතින්ද අස්සම් කරන්නට කලින් මේ කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රතිඥාවක් ලබා දීලා ඒ අනුව තමයි මේ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. මේ ඩොලර් මිලියන 1000ට අමතරව තවත් අත්‍යවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ණය ක්‍රමවේදයක් සකස් කරන්නත් ඉන්දියාව එකඟ වෙලා තියෙනවා.
අමල් සූතිවන්ත වෙනවා මේ තොරතුරු අපි වෙත සමීප කළාට. අපි ලෝවට විදේශ විත්ති සමාලෝචනයෙන් යලිත් ඔබව හමුවන්නේ ලැබෙන සතියේ සිකුරාදා. ආයිබෝන් ඔබට.
ආයිබෝන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.